කතානායකර විසින් කරන ලබන නිවේදන ගරු මන්ත්‍රීවරුනි 2025 නොවැම්බර් 21 වෙනි දින ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තමින්ද විජේසිරි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී මේ වෙන විට අනුගමනය කරමින් ලබන ක්‍රමවේදය පිළිබඳව සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කිරීමට කැමැත්තෙමි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න න්‍යාය පත්‍රය ඇතුළත් කිරීම සම්බන්ධව දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය සකස් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේදී එතෙක් අනුගමනය කරනු ලැබූ ක්‍රමවේදයන් හේතුවෙන් පාර්ලිමේන්තුවේ රැස්වීම පවත්වනු ලබන සෑම දිනකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පමණක් එම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව හිමි තිබීමේ හේතුවෙන් එම ප්‍රශ්න ඉදිරිපත් කරනු ලබන අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට සමානව එම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව නොලැබෙන බවට 9 වෙනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 22 දෙනෙකු විසින් එවකට ගරු කතානායකතුමා වෙත කරන ලද ලිඛිත අභියාචනයක් 2022/3/16 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ විශේෂ අවධානය යොමු කරවීම මගිනි. ඒ අනුව 2022/3/16 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව විසින් මේ වෙනට න්‍යාය පත්‍රයට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇතුළත් කරනු ලබන ක්‍රමවේදය ඇතුළත් යෝජනාව ඉතා ගැඹුරින් හා දීර්ඝ වශයෙන් අධ්‍යයනය කොට එය ඒකමත්කව අනුමත කර ඇති අතර එම ක්‍රමවේදය කිසිදු පක්ෂයක් නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරයෙකුට වැඩි අවස්ථාවක් සැලසෙන පරිදි සකස් කරන ලද ක්‍රමවේදයක් නොවන බවත් ඒ සඳහා කිසිදු නිලධාරියෙකුගේ මැදිහත් වීමක් සිදු වී නොමැති බවත් මෙහිලා විශේෂයෙන් අවධාරණය කරමි. වාචික ප්‍රශ්න සම්බන්ධව දැනට අනුගමනය කරනු ලබන මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරයන් විසින් ඉදිරිපත් කරනු ලබන පෞද්ගලික මන්ත්‍රී යෝජනා න්‍යාය පත්‍රය ඇතුළත් කිරීමේදී මෙම පදනමම යොදා ගන්නා ලෙස ගරු මන්ත්‍රීවරයන් විසින් කරන ලද ඉල්ලීම සලකා බලා ඒ සඳහාද මෙම පදනම යොදා ගැනීමට 2025/11/18 වෙනි දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව තීරණය කර ඇති බවත් සඳහන් කරනු කැමැත්තෙමි. ඒ අනුව කර පාර්ලිමේන්තු මන්ත්‍රී තමින්ද විජේසිරි මහතා විසින් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇතුළත් කිරීමේ දැනට පවතින ක්‍රමවේදය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය හා එහිදී නිලධාරීන් විසින් පක්ෂග්‍රාහී කටයුතු කොට ඇති බවට කරන ලද ප්‍රකාශය සාවාද්‍ය මෙන්ම මුලින්ම පදනම් විරහිත ප්‍රකාශයක් බවද මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකරයා විසින් කරනු ලබන ලිබරේකරාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 30 කොටස සහ 9 වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 17 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කතානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි මම විචාර කරමි.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the regulations made by the President under Section 35, read with Section 6B, C and J, 16 and 31 of the Public Debt Management Act, Number 33 of 2024, and the proviso to Article 44(3) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka on the recommendation of the Public Debt Coordination Committee and published in the Gazette Extraordinary Number 2459/52 of 24th October 2025. I move that these regulations be referred to the Committee on Public Finance.
කාර්යක සභාව වාර්තා පිළිගැන්වීම රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේදී යොමු කරන ලද 2010 අංක 14 දාන සිවිල් ගුවන් සේවා පනතේ 6, 8 සහ 31 වෙනි වගන්ති සමග කියවිය යුතු 117(2) වගන්තියේ ඩ සහ න ඡේද යටතේ නියෝග සහ 2022 අංක 34 දාන සිවිල් ගුවන් සේවා අධිකාරියේ පනතේ යටතේ වගන්ති ජ සහ න ඡේද සහ 9 වෙනි වගන්තිය සමග කියවිය යුතු 39 වෙනි වගන්ති යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්යක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. මට විනාඩියක් දෙන්න ගරු කතානායකතුමනි, මෙතන මේ වෙලා තියෙන්නේ දැන් මේ සිවිල් ගුවන් සේවා අධිකාරියට තමයි අයිති වෙන්නේ මේ එයාපෝර්ට් තියෙන ඒරෝඩ්‍රෝම් ඉඩම් ටික මත්තල ඇරෙන්න කොළඹ මේ කටුනායක රත්මලාන යාපනය මඩකලප දැන් මේවා ඒවියේෂන් ඔතොරිටි එකට දීලා තියෙනවා ලීස් එකට එයාපෝර්ට්ස් පවත්වගෙන යන්න. එතකොට මෙතන වෙන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් එයාපෝර්ට් ඒවියේෂන් එකට මේවා බැහැර කරනකොට අවුරුද්දකට හෙක්ටයාරයකට රුපියල් 50,000ක බද්දක් ගහන්න ඕනේ කියලා තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේක සම්මත කරගන්න ඕන නිසා අපි මේක පාර්ලිමේන්තුවේ සම්මත කරන ඕන නිසා කාර්ක සභාවේ අනුමැතිය ලබා දුන්නට අපි ඔවුන්ට කිව්වා රජයේ ඉඩම් බැහැර කරනකොට ඒකේ වාණිජ වටිනාකම හොයාගන්න ඕන. හෙක්ටයාර් එකක් පර්ච් එකක් සමහර වෙලාවට මිලියන් එකක් විතර වටනවා කියලා තියෙනවා මේ ප්‍රදේශවල. උදාහරණයක් ඇරලා කටනා එක. ඒතකොට හෙක්ටයාර් බර ගානක් 200ක් විතර දෙන්නේ රුපියල් 50,000ට අවුරුද්දක. ඉතින් ඒ නිසා බැහැර කරනවා නම් ඒකේ වාණිජමය වටිනාකම හොයාගෙන ඊට පස්සේ යම් කිසි ක්‍රමවේදයක් හොයාගන්න කියලා යම් සහනාධාරයකට නැත්නම් සහන මිලකට මේක එයාපෝර්ට් ඒවියේෂන් එකට දෙනවා නේද. මොකද මේක මෙතන විතරක් නෙමෙයි අපි ප්‍රතිපත්තියක් හැටියට රජයේ ඉඩම් බැහැර කරනකොට යම් ක්‍රියා යම් ප්‍රතිපත්තියක් හැමෝටම එකඟ විය යුතුයි කියන මතය අපි ඉදිරිපත් කළා මුදල් අමාත්‍යාංශයට ඒක යොමු කරා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හේමාලි වීරසේකර මහත්මිය පෙත්සම් පහයි. ගරු අමාත්‍යතුමා
බොහොම ස්තුතියි කාරණය මතු කරාට මන්ත්‍රීතුමනි. ඔබතුමාට මතක ඇති ගරු ජනාධිපතිවරයා තමන්ගේ අයවැය කතාවෙදි කිව්වා මේ රජයේ ඉඩම් බැහැර කරනකොට අපි සමහරලාට ඒකේ වාණිජ වටිනාකම සැලකිල්ලට ගන්නවා වගේම ඒ ඉඩම් බැහැර කරන්නේ මොන වගේ කාරණයකටද ඒ වගේම ඒක ආර්ථිකයට කරන බලපෑම මොන වගේ බලපෑමක්ද කියන කරුණු සැලකිල්ලට අරගෙන තමයි මේ ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනේ කියලා ජනාධිපතිවරයාගේ කතාවේදී පැහැදිලිවම සඳහන් වුණා. මෙන්න මේ කරුණු පිළිබඳ සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ඒ ඉඩම් බැහැර කිරීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා.
පෙස්සම් අපේ විවාදයකට යන්න නොමී අපිමු. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හේමාලි වීරසේකර මහත්මිය පෙස්සම් පහයි.
ගරු කථානායකතුමනි, වත්තල එඬේරමුල්ල සම්පායමාවත අංක 564 දරන ස්ථානයේ පදිංචි AD ලීනස් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද වත්තල එඬේරමුල්ල පල්ලියවත්ත අංක 431-15 දරන ස්ථානයේ පදිංචි MTM හුසෙන් මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද රාගම කැන්දලියද්ද පාළුව අංක 656 දරන ස්ථානයේ පදිංචි PR සිරියාවති මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද වැබඩ දකුණ අංක 327 ඇලිරක් C දරන ස්ථානයේ පදිංචි සමීර කුමාර ගුණසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ මීරිගම වල්බෝතලේ අංක 102 A දරන ස්ථානයේ පදිංචි GP තුසිත ප්‍රමෝද් විජයරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හසාරා ලියනගේ මහත්මිය.
ගරු කථානායකතුමනි, කොස්ගොඩ හැගල්ල අංක 181 දරන ස්ථානයේ පදිංචි AH G ද සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්න අංක 1 ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික GD සූර්ය බණ්ඩාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්න අංක 2 ගරු උපුල් කිස්සිරි මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍ය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ප්‍රශ්න අදාළ ප්‍රශ්න යොමු කරනවා.
ගරු අග්‍රාමාත්‍යතුමිය,
ගරු කථානායකතුමනි, මාසයක කල් ගන්නවා.
ප්‍රශ්න අංක 3 ගරු MS අබ්දුල් වාහිද් මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, එතුමා අහන පළවෙනි A1 පිළිතුර ඔව්. A2 අදාළ ඉඩම් නිදහස් කිරීම සඳහා නැවත සමාලෝචනය කර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අදහසක් ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ ඉඩම් අතරින් පල්ලියඩි වට්ටේ ඉඩම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති නිසා එම ඉඩම නිදහස් කිරීම සම්බන්ධව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. 3 විනිෂ්පාදනය ඉහළ නැංගුවට පුද්ගලික දායකත්ව ලබා ගන්නවාද ඔව් හතර මහජනතාවගේ ලැබෙන ඉල්ලීම් සහ ඒ ප්‍රදේශයේ අපේ අදාළ ආයතනවල ඉල්ලීම් පිළිබඳව සමාලෝචනය කිරීමෙන් අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ගයක් සැලකිල්ලට ගනිමින් මේ ආයතන සම්බන්ධීකරණය කර ගැනීමෙන් අනතුරුව ඒ කටයුතු කරන්න හැකියාවක් පවතිනවා කියනවා ආ අදාළ නොවේ
ගරු මන්ත්‍රීතුමා
ஒரு சபாநாயகர்களே என்னுடைய முதலாவது குணா பொத்துவில் லாவுகளை பிரதேச எல்லைக்குள் அமைந்திருக்கின்ற சுமார் 502 ஏக்கர் நெற்காணிகள் பல ஆண்டு காலமாக பொத்துவில் விவசாயிகளினால் செய்கை பண்ணப்பட்டு 2000 ஆண்டு முதல் சுமார் 25 ஆண்டுகள் செய்கை பண்ணப்படாமல் ஆக்கப்பட்டுள்ளன வன இலாகா வன சிவராசியர் திணைக்களத்திற்கோ வேறு எந்த திணைக்களத்துக்குமோ உரிமை இல்லாத இவை இரண்டு பிரதேச பிரிவு மக்களாலும் உரிமை கோரப்பட்டு வருகின்றன கடந்த அரச காலத்தில் இதனை பிரித்து வழங்க வேண்டும் என்று பாராளுமன்ற கட்டிடத்தில் ஜனாதிபதியின் செயலாளர் உட்பட அநேக இதனுடன் தொடர்பட்ட திணைக்களங்கள் எல்லா அதிகாரிகளும் முன்னிலையிலும் தீர்மானம் எடுக்கப்பட்டது ஆனால் கடந்த அரசாங்கம் மாறிவிட்டதன் காரணமாக தற்போது இந்த காணிகளை ஒரு நியாயமான அடிப்படையில் தலா 250 ஏக்கர் வீதம் லாகுகளை பொத்தியூர் பிரதேச மக்களுக்கு இடையிலே பிரித்து வழங்க வேண்டும் என்று விவசாயிகளும் இணக்கம் கண்டுள்ளனர் அம்பாறை மாவட்ட பிரதேச இணைப்பு குழு கூட்டத்திலும் தீர்மானிக்கப்பட்டுள்ளது இக்காணிகளை விரைவாக பயிற்சிகைக்கு பயன்படுத்தும் பொருட்டு அரசாங்க அதிபர் லாகுகளை பிரதேச செயலாளர் பொத்தியூர் பிரதேச செயலாளர் டிசிசி சேர்மன் போன்றோரை கொண்ட ஒரு குழுவை நியமித்து இந்த காணிகளை பிரித்து வழங்க நடவடிக்கை எடுக்க முடியுமா என்று கேட்க
விரும்புகிறேன் පසු ඔබතුමා සම්බන්ධ කරගෙන මේ කටයුතු සාකච්ඡා කරන්න පුළුවන්කම ලැබේවි.
ගරු මන්ත්‍රීතුමා.
நன்றி. என்னுடைய இரண்டாவது வினா கடந்த பல ஆண்டுகளாக பொத்தியில் லாகுகளை விவசாயிகளினால் பயிற்சி செய்யப்பட்டு வந்த இரத்தல் மேற்கு பள்ளியாடுவெட்டை என்று அடையாளப்பட்டிருக்கின்ற காணிகள் கடந்த 8 வருட காலமாக வன இலாகாவினால் நீதிமன்றம் மூலம் செய்கை பண்ணப்படாமல் தடுக்கப்பட்டு வந்திருக்கின்றது. சுமார் 63 குடும்பங்களைச் சேர்ந்த விவசாயிகள் தங்களது வாழ்வாதாரத்தின் அடிப்படையில் வாழ்வாதாரங்களை இழந்திருக்கின்றார்கள். சுமார் 180 ஏக்கர் இதனுள் அடங்கும் 1972 ஆண்டு முதல் செய்கை பண்ணப்பட்டு வந்த இந்த காணிகள் டிஏடி 16-18-40 இலக்கத்தின் கீழ் விவசாய அமைப்பாக பதிவு செய்யப்பட்டும் 2015-4-9 பதிவு செய்யப்பட்டுள்ளது 2015-16 ஆண்டுகளில் விவசாயம் செய்ய பிரதேச செயலாளர் அனுமதி கோரி சிவாசிதன் அடிப்படையிலே வன இலாகா திணைக்களமானது 2014-11-27 விவசாயம் செய்ய 15-16 போகத்துக்காக அனுமதி அளித்தது 2015-10-22 விவசாய கூட்டத்தில் 180 ஏக்கர் விவசாயம் செய்வதற்கும் அனுமதி வழங்கப்பட்டது லாகுகளை பிரதேச பிரிவில் இது சம்பந்தமான கூட்டங்கள் நடைபெற்றிருக்கின்றது குறித்த விவசாயிகளில் 17 பேருக்கு மாத்திரம் நீதிமன்றிலே 25684 2018 இலக்க வழக்கும் நடைபெறுகின்றது என்னுடைய கேள்வி என்னென்றால் கடந்த 30 ஆண்டுகளுக்கு மேலாக விவசாயம் செய்து வந்த இந்த காணிகள் சாதாரண காடுகளாக பிராணப்படுத்தப்பட்ட பின்னரும் செய்கை பண்ணுவதற்காக அனுமதிக்கப்பட்டிருக்கின்றது அந்த காணிகளில் விவசாயம் செய்து வந்த காணிகளை சுமார் 70 ஏக்கர் அளவில் இருக்கின்றது அந்த காணிகளையும் செங்காமம் சர்வதேபுரத்திலே இருக்கின்ற காணிகளையும் நீங்கள் அமைச்சரவையிலே எடுக்கின்ற தீர்மானங்களின் அடிப்படையில் விடுவிப்பதற்கு நடவடிக்கை எடுக்க முடியுமா என்று கேட்க
விரும்புகின்றேன் යලිතවතාවක් ප්‍රශ්නය විමසන්න ගියොත් කල්ගත වෙන නිසා කාර්ය සභා අවස්ථාවේදී අදාළ අමාත්‍යංශයේදී මම අමාත්‍යවරයාට යොමු කරන්නම් ඒකට සාධාරණ පිළිතුරක් එතුමාට ලබා දෙන්න කියලා.
ප්‍රශ්න අංක 4 ගරු මල්වාගනම් දිගතිසරණ මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමගේ ඇසීමට.
ගෞරව සභානායකවරුනේ යාල්පාණන් තොලෙනුප්ප කල්ලෝරියල් පල කටනංගල ඉදින්දබලම් අපායතේ එදනෝක්කි එදගන්නුල්ලන.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නය අහනවාද?
நான் இந்த கேள்விகளை கேட்கின்றேன் உங்களுக்கு முன்னிலைப்படுத்துகின்றேன்.
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය වෙනුවෙන් පිළිතුර ඉදිරිපත් කරනවා. එක ආ පිළිතුර යාපන තාක්ෂණ විශ්වවිද්‍යාලයේ එක් ගොඩනැගිල්ලක පමණක් වහල අබලන් තත්ත්වයේ පවතී. දෙක පිළිතුර 2026 වර්ෂයේ අදාළ ගොඩනැගිල්ලෙහි අවශ්‍ය නවීකරණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා මේ වන විටත් පියවරගෙන ඇත. ආ 3 පිළිතුර යාපන තාක්ෂණ විශ්වවිද්‍යාලය සඳහා රුපියල් මිලියන 3.5 හා වවුනියාව කාර්මික විද්‍යාලය සඳහා රුපියල් මිලියන 3.149ක් ලෙස එම විද්‍යාලයන්හි 2005 වර්ෂය සඳහා යටිතල පාසකම් නවීකරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සිදු කර ඇත. ඒ යටතේ ඇතැම් ව්‍යාපෘති මේ වන විටත් නිම කර ඇති අතර අනිකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතී. ආ එක පිළිතුර දෙමුන් හා නවීන වාහන අලුත්වැඩියා පාඨමාලා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික පාසකම් මේ වන විටත් විශ්වවිද්‍යාලයන්හි ස්ථාපිත කර ඇත. ඒ යටතේ යාපන තාක්ෂණ විශ්වවිද්‍යාල සඳහාද දෙමුහුන් මෝටර රථ යාන්ත්‍රික පාඨමාලා පැවැත්වීම සඳහා අවශ්‍ය පාසකම් සහිත වැඩපිළිවෙල් ස්ථාපිත කර ඇත. ආ දෙක සියලු තාක්ෂණ කාර්මික විද්‍යාල තුළ ක්‍රියාත්මක වන පාඨමාලා බහුතරයක් ජාතික වෘත්තීය සුදුසුකම් NVQ පිරිනමෙන පාඨමාලා වන අතර එම පාඨමාලා විෂය නිර්දේශ සියල්ල තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් අවශ්‍ය කාල රාමුව ඇතුළත නවීකරණය කිරීම සිදු කරනු ලබයි. 2.3 පුහුණු පාඨමාලා සඳහා අවශ්‍ය නවීන යන්ත්‍රෝපකරණ නොමැති විද්‍යාල සඳහා අදාළ යන්ත්‍රෝපකරණ 2026 වර්ෂය තුළදී මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී. ඈ එක පිළිතුර මේ වන විටත් ලැබී ඇති අනුමැතිය ප්‍රකාරව ස්ථිර පදනමින් උපදේශකවරුන් 100ක් හා කොන්ත්‍රාත් පදමින් නමින් උපදේශකවරුන් 100ක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. ඈ දෙක මේ වන විටත් ලැබී ඇති අනුමැතිය ප්‍රකාරව ස්ථිර පදනමින් උපදේශකවරුන් 100ක් හා කොන්ත්‍රාත් පදනමින් උපදේශකවරුන් 100ක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී. ඈ තුන සියලු වෘත්ති අධ්‍යාපන ආයතනෙහි පාඨමාලා ගුණාත්මක බව හා තත්ත්ව කළමනාකරණයේ ඇතුළු නියාමන කටයුතු සියල්ල තෘතීක හා වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාව පුරා සියලු වෘත්ති අධ්‍යාපන ආයතනෙහි සම මට්ටමේ පාඨමාලා සඳහා පොදු විෂය පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීම එකම පිළිගැනීමක් සහිත සහතිකයක් ලබා දීම හා පොදු ඇගයීම් ක්‍රමයක් භාවිතා කිරීම මගින් පාඨමාලාවල ගුණාත්මක භාවය දිවෙන පුරා සම මට්ටමක පවතින බව තහවුරු කරන ලබයි. අවසන් එක අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
என்னுடைய முதலாவது மேலதிக வினா கௌரவ தொழிற்கல்வி பிரதி அமைச்சர் அவர்கள் கடந்த 1.5 மாதங்களுக்கு முன்பு வவுனியா மற்றும் மன்னார், முல்லைத்தீவு, கிளிநொச்சி, யாழ்ப்பாண மாவட்டங்களுக்கு நேரடியாக இந்த 3ஆம் நிலை கல்வி நிலையங்களை பார்வையிடுக்கு வருகை தந்திருந்தார். அந்த வேளையிலே வவுனியா தொழில்நுட்ப கல்லூரியை பார்வையிட சென்ற போது அங்கு பிரதான மண்டபம் அதனுடைய கூரைகள் போன்றன பலர்ந்த சேதமடைந்து காணப்பட்டது. அதற்கு அதனை திருத்துவதற்குரிய ஏதாவது வேலை திட்டங்கள் 2026ஆம் ஆண்டு வரவு செலவு திட்டத்திலே உள்ளிருக்கப்பட்டுள்ளனவா என்பதையும், அது மட்டுமில்லாமல் மைதானம் திருத்தப்பட வேண்டியிருக்கின்றது, அது தொடர்பான விடயங்களையும் அவருடன் கேட்க விரும்புகின்றேன்.
2026 වර්ෂය සඳහා විශේෂයෙන්ම ලංකාවේ ආයතන 50ක් වැඩි දියුණු කිරීම සඳහා මිලියන 2000ක මුදලක් අයවෙන් වෙන් කරලා තියෙනවා. ඒ යටතේ අපි අනිවාර්යයෙන්ම වවුනියාව ඔබ කියන ආයතනය දියුණු කිරීම සඳහා මුදල් යෙදවීමට අපේක්ෂා කරනවා.
ගරු මන්ත්‍රීතුමා,
என்னுடைய 2வது கேள்வி VTA மற்றும் NITA ஆகிய நிறுவனங்களிலே பாடநெறிகள் மாணவர்களுக்கு நடைபெறுகின்றன. ஆனால் இங்கு ஊழியர் பற்றாக்குறை பாரிய அளவில் நிலவுகின்றது. அந்த ஊழியர் பற்றாக்குறை மட்டுமல்லாது மன்னார் மற்றும் வவுனியாவை சேர்ந்த நைட்டா நிறுவனத்தினுடைய காரியாலயம், அதாவது வவுனியாவில் மட்டுமே இயங்குகின்றது, மன்னாருடன் சேர்த்து. எனவே மன்னாருக்குரிய அந்த நைட்டா நிறுவனத்தினுடைய காரியாலயத்தை மன்னாருக்கு கொண்டு செல்வதற்கான ஏதாவது ஏற்பாடுகள் இருக்கின்றனவா? அதோடு புதிதாக மாணவர்களுக்கு தற்போதைய வேலை உலகுக்கு அவர்களை தயார் செய்யும் பொருட்டு புதிய பாடநெறிகள், தொழிலை விரைவாக பெற்றுக்கொள்ளக்கூடிய பாடநெறிகள் ஏதாவது புதிதாக இவ்வருடத்திலே இணைக்கப்பட்டுள்ளதா இந்த 2 நிறுவனங்களிலே என்று கேட்க விரும்புகின்றேன்.
ගරු මන්ත්‍රීතුමා, මේ වන විට විශේෂයෙන්ම ලබන වසරේ සිට වෘත්ති අධ්‍යාපන විෂය නිර්දේශය පාසල් මට්ටමින් ක්‍රියාත්මක කරන නිසා අපිට ආයතන පද්ධතිය නැවත ප්‍රතිස්ථාපනයක් කිරීමට සිද්ධ වෙනවා. ඒ යටතේ ඔබතුමා කියන කාරණාව විශේෂම නයිට ආයතනට අදාළවත් යම් යම් ආයතන විශේෂයෙන්ම ආයතන කීපයක් එකම නගරයකට කේන්ද්‍රගත වීම අපි හඳුනාගත්ත කාරණාවක් හැටියට තියෙනවා. ඉතින් අපි අර ඔබතුමා කතා කරපු වගේම අපේ කාර්ය මණ්ඩලවල විශාල හිගයක් තිබුණා. හැබැයි මේ වෙනකොට අපිට අනුමැතිය ලැබිලා සැලකිත ප්‍රමාණයක් බඳවාගෙන යනවා. මේ දවස්වල කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ නිසා අවශ්‍ය කාර්ය මණ්ඩල යම් ප්‍රමාණයක් ඔබතුමාලගේ ආයතන වලට ලබා දෙන්න පුළුවන් වෙයි. ඔබතුමා කියපු නයිට ආයතනට දාලා කාරණාවත් අපි ලබන අවුරුද්ද ඇතුළත වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්න අංක 5 ගරු ඉම්රාන් මහරුප් මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසඅධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
ගරු කතානායකතුමා අහන ප්‍රශ්නේ.
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, A1 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති අධ්‍යාපන කලාප සංඛ්‍යාව 5. A2 පිළිතුර 1 ත්‍රිකුණාමලය කලාපය, 2 ත්‍රිකුණාමලය උතුරු කලාපය, 3 මුතුර් කලාපය, 4 කන්තලේ කලාපය, 5 කිනියා කලාපය. A1 පිළිතුර ඔව්, 2 පිළිතුර ඔව්, 3 පිළිතුර කුච්චවේලි කොට්ටාසයට අයත් මුළු පාසල් සංඛ්‍යාව 30. ඉන් පාසල් 7ක් ත්‍රිකුණාමලය නගරයේ සිට කිලෝමීටර් 50කට අධික දුරින් පිහිටා ඇත. ඈ වෙනම අධ්‍යාපන කලාපයක් ඇති කිරීම සඳහා ප්‍රමාණවත් පාසල් සංඛ්‍යාවක් හෝ ශිෂ්‍ය ප්‍රජාවක් නොමැති අතර මේ පිළිබඳ මෙයට පෙර ඉල්ලුම් කිරීමක් නැත. ඈ පිළිතුර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දැනට පවතින කලාප අධ්‍යාපන කාර්යාලවලට අයත් වනුයේද ඉතා සීමිත පාසල් සංඛ්‍යාවකි. එය පහත පරිදිවේ ත්‍රිකුණාමලය උතුර 35යි, කන්තලේ පාසල් 74යි, කිනියා පාසල් 67යි, ත්‍රිකුණාමලය පාසල් 83යි, මුතුර් පාසල් 88යි. ඉහත සංඛ්‍යාවට සාපේක්ෂව පාසල් සංඛ්‍යාව 150ක්ද ඉක්මවන තනි කලාප අධ්‍යාපන කාර්යාලයක් යටතේ පාලනය සිදුවන අධ්‍යාපන කලාපද දිවයිනේ පිහිටා ඇත. උදාහරණ හැටියට දෙහිඕවිට පාසල් 213යි, මිනුවන්ගොඩ පාසල් 161යි, ගම්පහ පාසල් 150යි. ඉතා විශාල භූගෝලීය ප්‍රදේශයක් ආවරණය වන පරිදි මෙන්ම ප්‍රවේශ වීමේ ප්‍රායෝගික අපහසුතා රැසක්ද පවතිද්දී මෙවැනි වූ අධ්‍යාපන කලාප රැසක් පාසල් සියල්ලෙහිම පරිපාලන කටයුතු සිදු කරමින් පවතින අතර බහුවාර්ගික තත්ත්වයන් සහිත වෙනත් දිස්ත්‍රික්ක ප්‍රදේශ ගණනාවක් තුළද පාසල්වල පරිපාලනය මෙහෙයවනුයේ අනෙකුත් නිර්ණායක හා සාධක මත පදනම්ව පොදුවේ තනි කලාප අධ්‍යාපන කාර්යාල හරහා. ගරු කතානායකතුමනි, අපි ඉදිරියට කරන ප්‍රතිසංස්කරණ තුළදී මේ පරිපාලන ව්‍යුහ පිළිබඳ සමාලෝචනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතන අධ්‍යාපන සේවාව දරුවන්ට සහ පාසල්වලට හොඳටම ලැබෙන විදියට තිබිය යුතු ව්‍යුහය ගැන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතන නිර්ණායක ගණනාවක් ඔස්සේ කොට මේ මතු කරන කාරණා සියල්ලත් අපිට සලකා බලන්න පුළුවන්. ඒ සාකච්ඡාවේදී ගරු මන්ත්‍රීතුමාට මේ පිළිබඳ තව යෝජනා ඉදිරිපත් කරන ලෙසත් මං ඉල්ලා සිටිනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ
නන්දි සභානායකර අවர்களே, என்னுடைய முதலாவது கேள்வியாக குறிப்பாக இன்று நாங்கள் இந்த பாராளுமன்றத்திலே கேட்கின்ற கேள்வியினுடைய பிரதான நோக்கம் என்னவென்றால், கௌரவ அமைச்சர்கள் சொன்னது போன்று ஏனைய மாவட்டங்களை விட எங்களுடைய மாவட்டத்திலே காணப்படுகின்ற இந்த வலயங்கள் பின்தள்ளப்பட்டிருக்கின்றது. அதிலும் குறிப்பாக இந்த தம்பலகாம பிரதேசத்துக்கான ஒரு வலயத்தை நாங்கள் கேட்பதனுடைய பிரதான நோக்கம் என்னவென்றால், இன்று கல்வி அடிப்படையிலே இந்த இனவாத அடிப்படையிலே போன்ற ஒரு செயற்பாடு இன்று பாடசாலைகள் மட்டத்திலே காணப்படுகின்றது. குறிப்பாக தமிழ் பாடசாலைகள் எல்லாம் திருகோணமலை வலயத்திலும், சிங்கள பாடசாலைகள் எல்லாம் கந்தளாய் வலயத்திலும், முஸ்லீம் பாடசாலைகள் எல்லாம் கிண்ணியா வலயத்தில் காணப்படுகின்ற அந்த தம்பலகாம பிரதேசத்திலே கல்வி மட்டத்திலே ஒரு இனவாத ஒரு விடயமாக பார்க்கப்படுகின்றது. கௌரவ அமைச்சர் அவர்களே, அதனால் தான் நாங்கள் சொல்லுகின்றோம், அந்த பிரதேசத்திலே ஒரு வலயத்தை ஏற்படுத்துவதன் மூலம் தம்பலகாமத்தில் இருக்கின்ற எல்லா இன பாடசாலைகளையும் ஒரு வலயத்திற்கு கீழே கொண்டு வருகின்ற பொழுது அது ஒரு ஆரோக்கியமான ஒரு விடயமாக இருக்கும். கௌரவ அமைச்சர் சொன்னார்கள், இது சம்பந்தமான எந்த முன்னெடுப்பும் எடுக்கப்படவில்லை என்று. ஆனால் சென்ற காலத்திலே மாகாண கல்வி அமைச்சினால் கூட ஒரு கடிதம் வழங்கப்பட்டிருக்கின்றது. குச்சவெளி பிரதேச அதாவது வளையத்தை, அதாவது குச்சவெளிக்கான ஒரு தனியான வளையத்தை உருவாக்க முடியும் என்பதற்கான ஒரு கடிதம் வழங்கப்பட்டிருக்கின்றது. EP/03/PS/01/NewZone என்ற கடிதம் நினைக்கிறேன் கௌரவ பிரதம அமைச்சருக்கும் நான் அந்த கடிதத்தை நேரத்தோடு வழங்கியிருக்கின்றேன். ஆகையால் எவ்வாறு இருந்தாலும் எவ்வாறாக இருந்தாலும் தயவு செய்து இந்த திருகோணமலை மாவட்டத்திலே காணப்படுகின்ற இந்த கல்வி விடயத்திலே இனவாதம், சென்ற காலங்களிலே இனவாதம் இருந்ததனால் நான் நினைக்கின்றேன் அதற்கான முயற்சிகள் முன்னெடுக்கப்படவில்லை. ஆகையால் உங்களுடைய அரசாங்கத்திலே நாங்கள் எதிர்பார்க்கின்றோம் இந்த இனவாதம் மற்ற பிரதேசவாதம் மற்ற இந்த அரசாங்கத்தின் மூலம் இதற்கான ஒரு தீர்வை வழங்க முடியுமா என்பது என்னுடைய முதலாவது கேள்வி.
கதாநாயகத்துமணி, அத்தியாபன கலாப தீரணைய வெனக்கொட்ட காரணா கணனாவாக் நிர்ணாயக கணனாவாக் மத தமாய் ஏ தீந்து தீரன கானே எத்தக்கொட்ட சம்பாத் பெதி யாமாத் பிலிபாந்தவ பிந்தியன பாசல் பிரமாணியாத் பூகோலிய சாதக சமாஜ ஆர்த்திக சாதக மெசியல்லம சலகா பலானோனே மம நெவத்த வத்தாவாக் கியானே அப்பி மே இதிரியட்ட கரான யோஜித சமாலோசனைய துல மே காரணாவ அப்படி சலக்கா பலல அவாஷ்ய பரிதி ஏக நிர்ணாயக சியாலம சலக்கா பல அப்படி ஹொந்தம விசந்துமாக் கேன உற்சாகரம்.
என்னுடைய இரண்டாவது கேள்வியாக சபாநாயகர்களே, இதை நான் ஹேண்ட்ஸ் படுத்த சொல்லுவதோடு இது குறிப்பாக திருகோணமலை மாவட்டத்திலே அதிகமான முஸ்லீம் மக்கள் வாழ்கின்ற ஒரு மாவட்டமாக காணப்படுகிறது. அந்த அடிப்படையிலே திருகோணமலை வளையத்திலும் கந்தளாய் வளையத்திலுமே முஸ்லீம் பாடசாலை எந்த பாடசாலையும் ஒரு மத்திய அரசாங்கத்து கீழே இல்லாத ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. சென்ற அரசாங்கத்திலே அந்த 100,000 அதாவது 1,000 தேசிய பாடசாலைகள் எல்லாம் உருவாக்குவார்கள் என்று சொன்னாலும் அது அப்படியே இடைநிறுத்தப்பட்டிருக்கின்றது. ஆகையால் கௌரவ அமைச்சர் அவர்கள் நாங்கள் கேட்கின்ற விடயம் என்னவென்றால், திருகோணமலை மாவட்டத்திலே காணப்படுகின்ற எங்களுடைய ஜஹிரா கல்லூரி எல்லா விடயத்திலும் தகுதி வாய்ந்த ஒரு பாடசாலையாக காணப்படுகின்றது. அதே போன்று கந்தளாய் வளையத்திலும் சிறந்த பெறுபேறுகள், அதே போன்று விளையாட்டு செயற்பாடுகளிலே சிறப்பிக்கின்ற நல்ல முஸ்லீம் பாடசாலைகள் காணப்படுகின்றது. ஆகையால் இந்த இரண்டு பாடசாலைகளிலும் அதாவது இரண்டு வளையங்களிலும் தேசிய பாடசாலையை உருவாக்க ஏதாவது நடவடிக்கைகளை கௌரவ அமைச்சர் அவர்கள் முன்னெடுக்க முடியுமா என்பதை இந்த இடத்திலே கேட்க
விரும்புகிறேன். கதாநாயகத்துமணி, அப்பி ஜாதிக பாசல் பலாத் பாசல் கியலா எஹெம வெங்கரான அப்பே சேவாவ லபாதீமேதி சம்பத் லபாதீமேதி அமாத்தியாங்ஷ ஹட்டியட வெங்கிரீம கரான இதிரிய கிரீம கிரீம அப்பி அத்தனம பிரதீட்சேப கண்ணோ இத்திங் எனிசா தவ ஜாதிக பாசல் ஹதனேக நெவே அப்பே பரமார்த்தய சியலும பாசல் ஏ சியலும பாசல் வல்ட சமவ சம்பத் சஹ அவாஷ்யதா ஏவ ஹந்துனாகென ஏவாட மதிஹத் வென்ன தமை அப்பி பலாபுரொத்து வென்னே ඔබතුමා මතු කර ගරු මන්ත්‍රීතුමා මතු කරපු විදියට ඒ ඒ අවශ්‍ය සම්පත් ගුරුපත් වීමද යටිතල පහසුකම්ද අපි බෙදා දෙනකොට ඒක ජාතිකද පළාත්ද කියන එක අපි බලන්නේ අවශ්‍යතාවය මත ඒක සිදු කරනවා. ගරු කතානායකතුමිය, අපි අලුතෙන් ජාතික පාසල් හැටියට නම් කරන්න බලාපොරොත්තුවක් දැනට එහෙම තීරණයක් අරගෙන නැහැ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරුකේ කාද මස්තාන් මහතා. දෙවෙනි වටයේ ගරු ප්‍රශ්නාංක 1 ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික ජී.ඩී. සූර්යබණ්ඩාර මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය මන්ත්‍රීමාගේ ඇතුළත.
ගරු කතානායකතුමනි, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඩී. සූර්යකුමාර මන්ත්‍රීතුමා වෙනුවෙන් සූර්යබණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය මන්ත්‍රීමාගෙන් මම මේ ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරුකේ කාද මස්තාන් මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභානායකර් அவர்களே, ගෞරව பிரதம அமைச்சர் மற்றும் கல்வி உயர்கல்வி மற்றும் தொழில் கல்வி அமைச்சர் அவர்களை கேட்பதற்காக, சகல மாணவர்களுக்கும் சமமான கல்வி என்பது நமது கோட்பாடாகும். பாடசாலை மாணவர்கள் இச்சந்தர்ப்பங்களிலும் அனைத்து மாணவர்களும் சமமான வாய்ப்புகள் அடையக்கூடியதாக இருத்தல் வேண்டும். மிகவும் பின்தங்கிய பிரதேசங்களில் கற்கும் மாணவர்கள் சொல்லனா துயரங்களுக்கும் இன்னல்களுக்கும் மத்தியிலும் கற்கின்றனர். அவர்கள் மனோநிலை பாதிக்கப்படாமல் இருப்பதை நாம் உறுதி செய்து கொள்ள வேண்டியது நமது கடமையும் மிகவும் முக்கியமான பொறுப்புமாகும் என கருதுகிறேன். அந்த அடிப்படையில் முதலாவதாக காலணிகள், கட்டல் உபகரணங்கள், கஷ்ட பிரதேச பாடசாலைகள் அல்லாத பாடசாலைகள் கற்கின்ற மிகவும் வறுமை கோட்டிற்கு உட்பட்ட மாணவர்களுக்கும் வழங்கப்படவில்லை என்பதனை அறிவீர்களா? அவ்வாறான மாணவர்கள் உள ரீதியாக பாதிக்கப்படுவதுடன் அவர்களது உரிமையும் மறுக்கப்படுகிறது என்பதனை அறிவீர்களா? இரண்டாவது, பாடசாலை மாணவர்கள் என்பவர்கள் முதிர்ச்சி அடையாத பருவத்தினர். அவர்களை எவ்விதமான கோட்பாடுகளின் அடிப்படையிலும் பிரித்து பார்ப்பது பொருத்தமாகாது. பாட புத்தகங்கள், சீருடை, துணி வழங்குதல் போன்று எவ்வகையான சலுகைகளாக இருந்தாலும் குறிப்பாக காலணிகள் அனைத்து மாணவர்களுக்கும் சமமான முறையில் எதிர்வரும் காலங்களில் அனைவருக்கும் கிடைக்கும் வகையில் இத்திட்டங்களை செயல்படுவதற்குரிய முடிவுகள் எடுக்க முடியுமா? மூன்றாவது, இந்த வருடத்திற்கான காப்போத சாதாரண தர பரீட்சை திட்டமிடப்பட்டுள்ள காலப்பகுதியானது முஸ்லிம்களின் புனித நோன்பு காலம் என்பதனை அறிவீர்களா? இந்த காலப்பகுதியானது முஸ்லிம் மாணவர்களின் பரீட்சை செயல்பாடுகளில் தாக்கம் செலுத்தும் என்பதனை அறிவீர்களா? நோன்பு காலங்களில் பரீட்சைக்கு சமமம் அளிப்பதில் உள்ள சிரமங்களை அறிவீர்களா? எதிர்காலத்தில் பரீட்சை தேதி தீர்மானிக்கும் போது இவைகளை கருத்தில் எடுப்பீர்களாக? நான்காவது, இரவில் கண் விழித்து வணக்கம் செய்ய வேண்டிய தேவைகள் இருப்பதால் படிப்பதற்குரிய சந்தர்ப்பம் குறைகிறது. இது பெருவேட்டில் பாரிய தாக்கத்தை ஏற்படுத்தும் என்பதனை கருத்தில் எடுத்து குறித்த பரீட்சையினை நோன்பு காலத்திற்கு முன்னரோ அல்லது பின்னரோ நடத்துவதற்கு ஏற்பாடு செய்யப்படுவதன் மூலம் மாணவர்கள் பதட்டம் இல்லாமல் நிதானமாக பரீட்சைக்கு முகம் கொடுக்கக்கூடிய சூழ்நிலையை உறுதி செய்ய முடியுமா? இன்றையிலே
ගණනාවක්
තියෙන 92 ආ යටතේ මට 28 ඌත් තියෙනවා 31ක්
තියෙනවා එකක් කියන්නකෝ දැන්
කතා නැහැ තුමාට ස්තුතිවන්ත වෙනවා යම් මගපෙන්වීමක් කරා අද උදේ මේ ප්‍රශ්න පිළිබඳව වෙයි ඒ වගේම මම සතුටු වෙනවා 2022 තමයි ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න ගත කරව තනවා ඒක ඒක නෙමෙයි කතා
කරන්නේ
නෑ නෑ කතා නැහැ පොයින්ට් ප්‍රශ්න බාර දුන්න පිළිවෙල නයින්ද දයිතිස මහත්තයා විපක්ෂයේ ඉද්දී ප්‍රශ්න බාර දෙන පිළිවෙල තමයි තිබුණේ. දැන් 159 දෙනෙක් ප්‍රශ්න ආරයි වුණාමද විපක්ෂය අපි ප්‍රශ්න අහන්න ඕනි. ඒක වැරදි නේද?
අංශ නිවේදන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල ගරු කාදමස්ථාන මන්ත්‍රීතුමා
கௌரவ சபாநாயகர் அவர்களே, பிரதமர் அவர்களிடம் 22ல் நான் கேட்டதற்கமைய இந்த மாதம் இந்த முறை வந்து ஓயில் ஜிசி ஓயில் வந்து பிப்ரவரி 17ல் இருந்து தொடக்கம் பிப்ரவரி 26 வரை நடைபெறுகின்றது. நோன்பும் கிட்டத்தட்ட பிப்ரவரி 17 அல்லது 18ல் தான் ஆரம்பமாக அந்த புனித நோன்பு. அந்த அடிப்படையில் விரைவாக இதுக்கு பதில் தரையில் இந்த நோன்பு
மே சம்பந்தம் பிரித்துற அக்ரமத்தும் மாஜன ஆரக்ஷக සහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල අමාත්‍යතුමා
ඔබතුමාගේ අමාත්‍ය කතානායකතුමනි, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් සාවික කරන ලද නාම පුවරු කීපයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගරු සභාවට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ගරු කතානායකතුමනි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් වාලච්චේනිය හා කඩිචෝල පොලිස් සම්බල හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීම සඳහා සවිකර තිබූ නාම්පුවරු කීපයක් කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කර ඇති බවට වාලච්චේනිය හා කොක්කඩිචෝලේ පොලිස් ස්ථානවලට පැමිණි ලැබිලා තියෙනවා. වාලච්චේනිය පොලිස් වසමේ දේවිමලේ පුරා විද්‍යා ස්ථාන්ට යන මාර්ගය හඳුනා ගැනීම සඳහා ටික්කට් වෙට්ටි හන්දිය පල්ලච්චේන කොඩුක්කච්චේන සාරාවලි යන ස්ථානවල පුරාවිද්‍යා සලකුණු සහිත නාමපුවරු හයක් 25/11/22 දින ගලවා ඉවත් කර ඇති බවට කිරාන් පුරාවිද්‍යා කාර්යාංශයේ කාර්යාලයේ සම්වර්ධනධාරි ලෙස රාජකාරී කරනු ලබන සිවලෝග කණන් සිලෝජනී යනාය විසින් 25/11/23 දින වාලච්චේනිය පොලිස් ස්ථානයට පැමිණිලක් කරලා තියෙනවා. මෙම නාම්පුවරු වාලච්චේනිය ප්‍රාදේශ සභාවේ සභාපති සුදාකරන්, උපලේකම් පද්ම නීදන්, ප්‍රාදේශ සභා මන්ත්‍රී ආනන්ද සිවරාස සහ සෙල්ලව නගර පුලිප්පකල් කිරාන් ලිපිනේ පදිංචි සුන්දරලිංගම් යනා විසින් ගලවා ඇති බවට පොලිසියට කරන ලද පැමිණිල්ලේ වැඩිදුර සඳහන් වෙනවා. මේ අනුව මෙම සිද්ධියට අදාළ 25/11/24 දින වාලච්චේනිය ගරු අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර විමර්ශනය කර සැකකරුවන් සහ අදාළ දේපළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේ වෙනකොට පොලිස් ප්‍රතිවරයා විසින් සහකාර පොලිස් අධිකාරි වාලච්චේනිය මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. කොක්කටිචෝලේ පොලිස් වසමේ පුරාවිද්‍යා ස්ථානයක් ලෙස හඳුනාගත් සාන්තාමලේ කෝවිලට පිවිසෙන මාර්ගයේ දැක්වෙන 40 හන්දිය හා සාන්තාමලේ කෝවිලට හැරෙන හන්දියේ සවිකර තිබූ නාමපුවරු දෙකක් 25/11/22 දින කිසියම් පිරිසක් විසින් ඉවත් කර ඇති බවට පට්ටිපොලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුරාවිද්‍යා නිලධාරියෙකු වශයෙන් කටයුතු කරන සුන්දරම් චන්ද්‍රකාන්ත මහතා විසින් 25/11/23 දින කොක්කටිචෝලේ පොලිස් ස්ථානය වෙත පැමිණිලක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙම පුවරු යත් කිරීම සම්බන්ධයෙන් 25/11/24 දින එනම් අද දින මඩකලපුව ගරු අධිකරණයට කරුණු වාර්තා කර මෙම නාම්පුවරු ගලවන ලද පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී කලවන්තපුරික මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පතිවරයා මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා. ගරු කතානායකතුමනි, නීතිය රටේ කාටත් පොදුයි. සමහර අය හිතාගෙන ඉන්නවා තම තමන්ට ප්‍රාන්ත රාජ්‍ය තියෙනවා කියලා. එහෙම කටයුතු කරන්න කිසිදු හැකියාවක් නැහැ. උතුරටත් දකුණටත් නැගෙනහිරටත් බටහිරටත් නීතිය කාටත් පොදුයි. ඒ හින්දා මේ වගේ ක්‍රියාමාර්ග ගන්න දෙන්න ඉඩකඩ තියන්න හැකියාවක් නැහැ. මොකද පුරාවිද්‍යා ස්ථාන සලකුණු කරන නාමපුවරු දීර්ඝ කාලයක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යන ඒවා. මේක රජයේ නීතිය. රජයට ඒ අනුව ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක නාම්පුවරක් භාවිතා කිරීමට හැකියාව තියෙනවා. ඒවා ගලවා ඉවත් කිරීමෙන් යම් ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කර ගැනීම සඳහා යම් යම් පිරිස උත්සාහ කරන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ හින්දා ජාතිවාදයට මේ සභාවට නිරන්තරයෙන් අපි ප්‍රකාශ කරන පරිදි ජාතිවාදයට කිසිදු විකටක් නැහැ. නීතිය හැමෝටම පොදුයි. උතුරටත් දකුණටත් නැගෙනහිරටත් බටහිරටත්. ඒ හින්දා අපි අද උදෑසන අධිකරණයට පොලිසිය කරුණු වාර්තා කරනවා. අවශ්‍ය අත්අඩංගුවට අධිකරණ තීන්දුව අනුව ඒ භාණ්ඩ සහ අවශ්‍ය වේකට වකියුත් පුද්ගලයන් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය උපදෙස් පොලිසියට ලබා දීලා තියෙනවා. බොහොමත්ම ස්තුතියි.
වෙළඳ ගරු මන්ත්‍රීතුමා,
සීනේසර් මන්ත්‍රී, எங்களுடைய அமைச்சர் மட்டக்களப்பில் நடந்த சம்பவம் பற்றி குறிப்பிட்டிருக்கின்றார். ஆனால் நானும்
கௌரவ மந்திரிமா அதால போயிட்டு போட
கௌரவ அமைச்சர் அவர்கள் மட்டக்களப்பில் நடந்த, நான் மட்டக்களப்பு பாராளுமன்ற உறுப்பினர், மட்டக்களப்பில் நடந்த சம்பவம் சம்பந்தமாக குறிப்பிட்டிருக்கின்றார். ஆனால் மட்டக்களப்பில் நான் இந்த விடயத்தை விசாரித்த போது அந்த சபைகளுக்கு இந்த விடயம்
எதுவும் வெளிந்த வாணிஜ ஆர் சுரக்ஷா සම්පකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා 2025/11/8 දින ගරු රවි කරුණානායක මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම.
ගරු කතානායකතුමනි, රවි කරුණානායක මන්ත්‍රීතුමන් විසින් අසන ලද 27/2 ප්‍රශ්නයට අදාළ පිළිතුරු ලබා දෙනවා. මේ ප්‍රශ්නට අදාළ පිළිතුර පිටු 7ක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. ප්‍රශ්නේ කියවන්නද සභාගත කරන්නද ඔබතුමාට කියවන්නත් පුළුවන්.
ගරු අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 5ක් ලබා දෙන්න පුළුවන්. අපි තියෙන විනාඩි 5යි
කියවන් ගිහලා ඉතුරු වුණොත් ඉතුරු ටික සභාගත කරන්න. එහෙනම් හොඳයි.
කාලයක් ගත වෙන එක සභාගත කරන්න වැදගත් ප්‍රශ්න වලට තියෙන උත්තරේ වාචික කියන්න පුළුවන් එක හොඳයි.
ඔබතුමා ප්‍රශ්න හදින ප්‍රශ්න අහලා තියෙනවා ගරු මන්ත්‍රීතුමා. මේකේ ප්‍රශ්න තියෙනවා, ප්‍රශ්න 9ක් අහලා තියෙනවා.
ඔබතුමා කිව්වොත් මට ඒ ප්‍රශ්නට අදාළ පිළිතුරු ලබා දෙන්න පුළුවන් නැත්නම් මම පිළිතුරු කියවන්න
පළවෙනි ප්‍රශ්නේ කිව්වා නම් පළවෙනි මයිකට කියන්නම් සභාගත කරන්න නැති
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අහලා තියෙන පළවෙනි ප්‍රශ්නය ඉන්දු ශ්‍රී ලංකා නිදහස් සෙල්ද ගිවිසුම අවුරුදු 25ක සඳහා බලාත්මකව පැවතීමත් ඇමරිකා ඩොලර් බිලියන 3.76ක ආනයන හා සැසඳීමේදී අපනයන ආනයන අනුපාතයේ හුදෙක් 24%ක් පමණ වන ඉන්දියාව වෙත කරන ශ්‍රී ලංකාවේ අපනයන 2024 වසරේදී ඇමරිකා ඩොලර් මිලියන 884ක් පමණ වී ඇත්තේ මන්දයි හා නිරන්තරයෙන් පවතින මෙම පරතරය පියවීම පිණිස සැලසුම් කරනු ලැබ ඇති නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග මොනවාද යන්න ගරු අමාත්‍යතුමන් පැහැදිලි කළ හැකිද පිළිතුර ඇමරිකාන් ඩොලර් බිලියන 3.76ක ආනයන හා සැසඳීමේදී ඉන්දියාව වෙත කරන ශ්‍රී ලංකාවේ අපනයන 2024 වසරේදී ඇමරිකාන් ඩොලර් මිලියන 884ක් පමණ වී ඇති බව සත්‍ය වුවද මෙම වෙළඳ පරතරය ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් ප්‍රතිඵලයක් නොවන බව මෙහිලා සටහන් කිරීම වැදගත් වේ ඊට ප්‍රතිවිරුද්ධව ඉන්දියානු වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පවත්වා ගැනීමට හා පුළුල් කිරීමට අපගේ අපනයනකරුවන්ට හැකියාව ඇති තරම් ඇති කරමින් වැදගත් වරණීය ප්‍රවේශයන් ලබා දෙන එම නිදහස් වෙළඳ ගිවිසුම ශ්‍රී ලංකාවට බෙහෙවින්ම වාසිදායක වී ඇත. ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තීරුබදු සහන යටතේ 2024 දී ශ්‍රී ලංකාවේ ඇමරිකාන් ඩොලර් මිලියන 493.22ක වටිනාකමින් යුතු භාණ්ඩ ඉන්දියාව වෙත අපනයනය කර තිබෙන අතර ඒ ඉන්දියාව වෙත ශ්‍රී ලංකාවේ මුළු අපනයනයන්ගෙන් 50%කට ආසන්න වේ. මෙයින් පැහැදිලිව පෙන්නුම් කරනුයේ ඉන්දියානු වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවේ අපනයනයන්ගෙන් භාගයකට වැඩි ප්‍රමාණයක් ගිවිසුම් හරහා සපයනු ලැබූ වරණීය ප්‍රවේශයන් මත ඍජුවම පරායත්ත වී ඇති බවයි. මෙම ගිවිසුම නොතිබුණේ නම් අපනයන ඉපැයුම් වලින් ආසන්න වශයෙන් ඇමරිකාන් ඩොලර් බිලියන භාගයක් පමණ අපට අහිමිවීමට තිබුණි. අනෙක් අතට ඉන්දියාවෙන් අප සිදු කළ සමස්ත ආනයන වලින් වෙළඳපොළ ගිවිසුම් තීරුබදු සහන යටතේ ගිවිසුම පිවිසියේ 8.6ක් ඇමරිකාන් ඩොලර් මිලියන 324.78ක් පමණි. මෙයින් අදහස් වනුයේ මෙම ගිවිසුම ඉන්දියානු අපනයනකරුවන්ට වඩා ඉතා ඉහළ ප්‍රතිලාභ ශ්‍රී ලංකා අපනයනකරුවන්ට ලබා දී ඇති බවයි. භූගෝලීය සම්පත්වල සමීපත්වය, සැපයුම් විශ්වාසනීයත්වය, ඓතිහාසික හා සංස්කෘතික බැඳීම්, ආර්ථික ඌනපූරකතාවය, කලාපීය සම්බන්ධතාවය, ආයෝජන සබෙදිහා, උපාය මාර්ග පෙළගැස්මීම් වැනි විවිධ හේතුන් නිසායෙන් වෙළඳ ගිවිසුම් නොමැතිවද ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ ස්වභාවික වෙළඳ පාර්ශවකරුවන් වේ. එබැවින් ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහිව සාක්ෂි ලෙස ආනයන සංඛ්‍යාලේඛන සලකා බැලීම නිවැරදි නොවේ. දත්ත මගින් පැහැදිලිව පෙන්නුම් කරනුයේ ගිවිසුමේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශක්තිමත් කොට අපගේ නිෂ්පාදකයන් සඳහා වෙළඳපොළ ප්‍රවේශයන් ආරක්ෂා කර දී ඇති බවයි. ශ්‍රී ලංකාව හමුවේ ඇති සහ අභියෝග වනුයේ වෙළඳ ගිවිසුම් නොව එමගින් සපයනු ලබන අවස්ථාවලින් මීටත් වඩා වාසියක් ලබා ගැනීම පිණිස අපගේ අපනයන තරංකාරීත්වය සහ විවිධාංගීකරණය වැඩිදියුණු කර ගැනීමයි. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර ඉන්දියාව සමග ආර්ථික සහ තාක්ෂණික සහයෝගතා ගිවිසුම ඉදිරියට රැගෙන යාමට වර්තමාන රජයේ කැප විසිටි කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන කවර හෝ අනාගත මැදිහත්වීමක් මැනවින් දැනුවත්ව උපාය මාර්ග පෙළගැස්මක් සහිතව හා ජාතික වශයෙන් ආනයන ආකාරයෙන් සිදු කරනු ලැබීම අත්‍යවශ්‍ය වේ. මේ උදෙසා මම දැනටමත් සඳහන් කර ඇති පරිදි පවතින සියලු නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව පුළුල් සමාලෝචනයක් සිදු කර ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම් ඇතුළුව අනාගත වෙළඳ ගිවිසුම් සඳහා උපාය මාර්ග දිසානතිය ප්‍රමුඛතා සහ සාකච්ඡා රාමුවක් පිළිබඳ පැහැදිලි නිර්දේශ සැපීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් ඉහළ මට්ටමේ කමිටුවක් පත්කර තිබේ. එම කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව ප්‍රධාන සාකච්ඡාකරුවන් පත්කිරීම හා විස්තරාත්මක සාකච්ඡා විධි නියෝගයන් ස්ථාපිත කිරීම අවසන් කරනු ලැබේ. පැහැදිලි අරමුණක් හා ඒකාබද්ධ ජාතික ස්ථාවරයක් සහිතව ශ්‍රී ලංකාව මීළඟ සාකච්ඡාවට එළඹීම මෙම ප්‍රවේශය මගින් තහවුරු කරනු ඇත. ඒ අනුව එකී කමිටුව මගින් සපයනු ලබන මඟ පෙන්වීම මත පදනම්ව ඉන්දියාව ඇතුළුව අපගේ ද්විපාර්ශ්වික පාර්ශවකරුවන් සමග නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡාව රජය විසින් මුලපුරා යළි ආරම්භ කරනු ඇත. හතරවැනි ප්‍රශ්නයට පිළිතුර අවශ්‍යද සභාගත කරන්න.
මං හිතන්නේ වටිනවා කියන එක.
හතරවෙනි ප්‍රශ්නේ පිළිතුර ගරු කතානායකතුමනි, ඉන්දියාවේ ශ්‍රීඝ්‍ර ආර්ථික වර්ධනය සහ ප්‍රධාන ගෝලීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස එකී නැගී සිටීම නිසැකවම ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථා නිර්මාණය කරනු ඇත. අන්‍යෝන්‍යව ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් ඉන්දියාවේ අගේ දාමේ කාර්ය සම්පාදනයේ ශ්‍රේෂ්ඨයන්ට හා සේවා පද්ධතිය සමග අපේ ඒකාබද්ධ වීම ශක්තිමත් කිරීමේ උපාය මාර්ග වැදගත්කම රජයේ පූර්ව අවබෝධ කොට ඇත. කෙසේ වෙතත් වඩා පුළුල් ඒකාබද්ධතාවයක් සඳහා සුපරික්ෂාකාරියෝ සැලසුම් කරන්නේ ශක්තිමත් කිරීම දේශීය පූර්ව සූදානම සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතාවය සමග පෙළ ගැසීමේ අවශ්‍ය වේ. එහි එය කඩිනමින් හෝ එම අවස්ථාවලින් අපගේ දේශීය කර්මාන්තය නියාමනයේ රාමු සහ ආයතනික ධාරිතා ප්‍රතිලාභ ලැබීමට සූදානම් බව සහතික කිරීමකින් තොරව සිදු කළ නොහැකි වේ. ඒ අනුව ඉන්දියාව සමග ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ආයෝජන රාමුව ශක්තිමත් කිරීම පිණිස වූ ව්‍යූහගත ක්‍රියාදාමයේ රජයේ වර්තමානයේ නියැලී සිටි ජාතික අභිලාෂයන් සහ තරඟකාරීත්වය සුරක්ෂිත කරන අතරම කලාපීය වශයෙන් පවතින අවස්ථාවන් විශේෂයෙන් ඉන්දියාවේ ආර්ථික ප්‍රසාරණය මගින් පැන නගින අවස්ථාවන් වඩා වාසිදායක අන්දමින් ශ්‍රී ලංකාවට යොදාගත හැකි කෙසේ ද යන්න හඳුනාගෙනමින් අරමුණු ඇතිව මා කලින් සඳහන් කළ අමාත්‍ය මණ්ඩලයේ පත් කළ ඉහළ මට්ටමේ කමිටුව විසින් දැනට සිදු කරමින් පවතින සියලු වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම මීට ඇතුළත් වේ. මීට සමගාමීව සේවා සැපීමේ කාර්යක්ෂමතාවය අනෙකුත් පිළිතුරු සභාගත කරන 8 වෙනි පිළිතුර සහ 9 වෙනි පිළිතුර මම කියවන සභා කතානායකතුමනි. 8 වෙනි ප්‍රශ්න පිළිතුර ශ්‍රී ලංකාවේ වෙළඳ ගිවිසුම් රාමුව පිළිබඳව පුළුල් ඇගයීමක් සිදු කර එම ප්‍රතිඵල මහජනතාව සහ පාර්ලිමේන්තුව වෙත දැනුම් දීමේ වැදගත්කම රජය හඳුනාගෙන ඇතිබේ. ඒ අනුව නිශ්චිතව එවැනි සමාලෝචනයක් සිදු කිරීම පිණිස ව්‍යූහගත ක්‍රියාදාමයක් වත්මන් රජය දැනටමත් ආරම්භ කර තිබේ. මම දැනටමත් සඳහන් කර ඇති පරිදි ඉන්දු ලංකා වෙළඳ ගිවිසුමේ 25 වසරක කාර්ය සාධන ඇතුළුව පවතින සියලු නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව පූර්ණ තාක්ෂණික හා ඇගයීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල ඉහළ මට්ටමේ කමිටුවක් පත් කර තිබේ. මෙම සමාලෝචනයේ ආංශික වාසි සහ අභියෝග සේවා නියුක්ත බලපෑම් ආයෝජන ගලායම් අපනයන විවිධාංගීකරණය සහ සමස්ත වෙළඳ ශේෂයට වැනි පුළුල් ශේෂ්ඨ මාලාවක් ආවරණය කරයි. මෙම කාර්යයේ අරමුණ වන්නේ ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම් පිළිබඳව සිදුකරන කවර හෝ කටයුත්තක් ඇතුළුව අනාගත වෙළඳ සාකච්ඡා නිවැරදි දත්ත ස්වාධීන විශ්ලේෂණ සහ ජාතික අභිලාෂයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් මග පෙන්වනු ලබන බව සහතික කිරීමයි. පාරිදුෂ්‍ය සාකච්ඡාවකට හා දැනුවත් තීරණ ගැනීම සඳහා ගැනීමට පහසුකම් සැලසීම පිණිස කමිටුවේ අනාවරණයන් පාර්ලිමේන්තුව ඇතුළු අදාළ පාර්ශවකරුවන් සමග බෙදා හදාගත හැකි විස්තීර්ණ ප්‍රතිපත්ති සාකච්ඡාවක් පදනම්ව නිර්මාණය කරගනු ඇත. 9 වෙනි ප්‍රශ්නයට පිළිතුර සංචාරක ව්‍යාපාරයේ වරාය සංවර්ධනය සහ මූල්‍යාංශයේ සම්බන්ධතා යනු ඉන්දියාව දැනටමත් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ශේෂ්ඨවනු අතර ශ්‍රී ලංකාවට ඉහළ ඉපැයීම් ආයෝජන සහ රැකියා උත්පාදනය කළ හැකි ආකාරයේ සහයෝගිතාව පුළුල් කිරීමට ඇති විභවය රජය පිළිගනී. කෙසේ වෙතත් ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම් යටතේ විස්තරාත්මක ආංශික බැඳීම් තවමත් සාකච්ඡා කරමින් පවතින බව මෙහිලා සටහන් කිරීම වැදගත් වේ. සාකච්ඡා සිදු කරමින් පවතින බැවින් මෙම අවස්ථාවේදී නිශ්චිත විධිවිධාන පිළිබඳ කරුණු දැක්වීමට තව කල් ගතවනු ඇත. මට මෙම සභාවට සහතික කළ හැක්කේ මෙම ශේෂ්ත්‍රවල කවර හෝ සහයෝගයක් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ප්‍රමුඛතා නියාමන අවශ්‍යතා සහ අදාළ අංශයන් ධාරිතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතා මගින් මඟ පෙන්වනු ලබන ඉතා සැලකිලිමත් ආකාරයකින් බවයි. සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය වරාය හා සේවා සැපයීම් සංවර්ධනය සහ මූල්‍යංශයේ සම්බන්ධතාව තුළ ඉන්දියාව සමග වඩා ඉහළ සහයෝගිතාවයක් සඳහා ඇති අවස්ථා එවැනි සහයෝගිතාවයක් ආර්ථික සංවර්ධනයේ ශ්‍රජියොම දායක වන බවත් තරඟකාරීත්ව ඉහළ නංවන බවත් ශ්‍රී ලංකාවේ රැකියා නිර්මාණයට උපකාර වන බවත් සහතික කිරීමේ අරමුණින් විමර්ශනය කිරීමේ රජය අඛණ්ඩව සිදු කරන බවත් ඇත.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා කෙටි පැහැදිලි කිරීමක් කරගන්න.
ඔව්, කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් උත්තර දීම මම හිතන්නේ අද ඇමරිකාවත් එක්ක තාම ට්‍රේඩ් ටැරිෆ් එක අසං කර නැති එකත් අතර ඇඟලුම් කර්මාන්තය අපනයන කිරීම ඉන්දියාව අපේක්ෂිත කරන්න පුළුවන් මාකට් එකක් ලෙස බලාගෙන ඒගොල්ලෝ කියලා තියෙන මේ එක එක පුළුවන් තර ඉක්මන් කරොත් මේකේ වැඩිපුර අපනයනයක් ඉන්දියාවට කරන්න පුළුවන් වෙයි කියලා ඔබේ පිළිතුර තුලින් ලැබිලා නැහැ. කවදද මේක පටන් ගන්න කියන එක ඒ සම්බන්ධයෙන් අපිට ඒක කියන්නේ වටිනවා. ඒ නිසා කවද විතර මේක පටන් ගන්න පුළුවන්ද ලංකාව වාසය වෙන විදිහකට ආරම්භ කරන්නේ කවදද කියන එක ඔබතුමා කිව්වොත් මම හිතන රටට ඒක ගුණයි.
එතුමා මේ ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමා අහන විදිහටම ඒත් කවිතරක් නෙමේ ගරු මන්ත්‍රීතුමා අපි අස්සම් කරපු ගිවිසුම් දෙකකුත් නැවතිලා තිබුණා. ඔබ දන්නවා සිංගප්පූරු ගිවිසුමත් තායිලන්ත ගිවිසුමත් දෙකම සිංගප්පූරු ගිවිසුමේ නඩුවක් දාලා තිබුණා. ඒ නඩුව මට හිතෙන දැන් අවසන් වුණා. ඒ නිසාම තමයි අපි කැබිනට් මණ්ඩලයේ ඉහළ විශේෂඥ කමිටුවක් පත් කරලා තියෙනවා මේ සියලු ගිවිසුම් පිළිබඳ පසුබිම් කරලා කඩිනමින් සාකච්ඡා පටන් ගන්න. අපි මේ වෙළඳ ගිවිසුම් වල තියෙන අඩුපාඩු කඩිනම් කළ යුතු ශේෂ්ත්‍රත් අඳුනාගෙන කඩිනමින් පටන් ගන්න. ඒ නිසා අපි ජනවාරි මාසයේ සිට මේ සියලු ගිවිසුම් වල තියෙන අඩුපාඩු අඳුනාගෙන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන්න කියන කාරණේ ජනාධිපතිතුමන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරපු කමිටුවට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. අපි හිතනවා ඉතාම ඉක්මනින් ලබන අවුරුද්ද මුල් කාර්තුවේදී මේ සඳහා වෙච්ච සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වීමේ අවශ්‍යතාවයක් රජය අඳුනාගෙන තියෙනවා. අපි හිතනවා අපිට ලබන වසරේ මුල් කාර්තුවේ මේ සාකච්ඡා සඳහා ප්‍රවිෂ්ඨ වීමට හැකියාව තියෙන නම් හොඳයි කියන අදහස තමයි රජයේ ඉන්නේ. ඉතින් අපි හිතනවා ඒ සඳහා ඉහළ කැබිනට් මණ්ඩලය අනුමත කරලා මේ පත් කරලා තියෙන කමිටුව අපිට අවස්ථාව ලබා දෙනවා නම් අපි ඒ සඳහා සූදානම්.
ගරු ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික අරුණ ජයසිකර සභානායකතුමා.
කතානායකතුමනි මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ 27-2 ප්‍රශ්න සම්බන්ධව පක්ෂනා කර ඇසීමට ගරු ලේකම් මණ්ඩලය ඉදිරිපත් කරපු මාර්ගෝපදේශ ගරු අමාත්‍යවරුන්ටත් යවන්න
කියලා.
27-2 පිළිතුරු සැපීම සම්බන්ධයෙන් මේ න්‍යාය පත්‍රයේ සඳහන් නොවීම ගැන අපි බිස්නස් කමිටියකදී කිව්වා. සාමාන්‍යයෙන් මෙතෙක් කල් තිබුණු ක්‍රමයේ තමයි අහවල් දින අහවල් මන්ත්‍රීවරයා විසින් නගන ලද 27-2 ප්‍රශ්නයට පිළිතුර අහවල් අමාත්‍යවරයා විසින් ලබා දෙනවා කියලා මේ න්‍යාය පත්‍රයේ සඳහන් වුණා. එතකොට සියලුම සභාවේ මන්ත්‍රීවරු දන්නවා මේකට පිළිතුර ලැබෙන බව. ඒක එදා බිස්නස් කමිටිය පිළිගත්ත කරුණාකරලා ඒක ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා.
මම හිතන්නේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඒක ඇතුළු කරන්න බෑ.
ගරු මන්ත්‍රීතුමා අපේ
න්‍යාය පත්‍රය නෙමෙයි අර ඔබතුමාට ලබා දෙන මේ පාර්ලිමේන්තු ප්‍රොසීඩියුරල් ඒක ඔබතුමාට ලබා දෙන එකේ ලබා දෙන්න පුළුවන්. ඔබතුමා න්‍යාය පත්‍රය සමසේ හඳුනන්නේ මේකනේ. රයිට් ඒක අපි හරි ඒක
කරා. ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවෙන් ආරක්ෂක ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
අතනගතුමනි ඒකට මේ අවස්ථාවේදී ඔබතුමලා අපි බිස්නස් කමිටිය එදා කතා කරා. කතා කරලා ඒකේ නිදසුන් වශයෙන් මීට පෙර තිබ්බ ප්‍රශ්න කොයි ආකාරයෙන්ද උත්තර දෙන්නේ කියලා ඒක ඊට පස්සේ රැස්වීම ගන්නවයි කියලා කතා කරා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දැන් මේ අද අනවුන්ස්මන්ට් එකේදී මම කියලා කිව්වා 2025/11/8 දින ගරු රවි කරුණානායක මහතා විසින් ස්ටාර් නියෝග එක යටතේ අසන ප්‍රශ්නේ කියලා. ඔබතුමාගේ ප්‍රශ්නේ කියන්නේ ගියොත් එම් ප්‍රශ්න නම් එක්ක අපව මේක අපි සෝට් අවුට් කරන්න බෑනේ ගරු මන්ත්‍රීතුමා.
මගේ ප්‍රශ්නේ එක නෙමෙයි කතානායකතුමනි. මගේ ප්‍රශ්නේ අපි බිස්නස් කමිටියක එදා කතා කරා.
බිස්නස් කමිටිය අපි තීරණය කරා ගරු මන්ත්‍රීතුමා විනාඩි 5ක් ඇතුළත ප්‍රශ්න ඇසිය යුතුයි. විනාඩි 5ක් ඇතුළත ප්‍රශ්නෙට පිළිතුරු ලබා දිය යුතුයි.
මට අහන්න අවශ්‍යතාවය නැහැනේ. මගේ ප්‍රශ්නේ එක නෙමෙයි. මගේ ප්‍රශ්නේ අපි එදා කතා කරපු ආකාරයට මීට පෙර හිටපු මන්ත්‍රීවරු සහ නායකවරු ගත්ත ආකාරය අපි ඊට පස්සේ රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා කිව්වා. ඒක උදාහරණයක් වශයෙන් අරන් ඒකේ වැරදි නිවැරදි කරලා ඉදිරියට යන එක තමයි කතා කරේ. ඊට පසුව ඒක දවසකින් ඒකේ මිනිත්තු සෙවලා ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න බැදී සිටිනවා වගේ කටයුතු කරා. දැන් මේ අවස්ථාවේදී එදා කතා කරපු එක සම්බන්ධයෙන් මෙන්න මෙහෙම තමයි කියලා අපි කොහොමද ඉදිරියට යන්නේ කියන ප්‍රශ්නේ උත්තර ලැබුණේ නැහැ. ඉතින් මේ සම්බන්ධය මෙතරම් ඉක්මනට අපි අහන ආකාරය වෙනස් කරන්න අවශ්‍ය නම් ඒකට අපි අහපු ප්‍රශ්නවලට උත්තරේ සැප යුතුයි නේද?
ගරු සභානායකතුමෝ.
එතුමනි මම හිතන්නේ අපිට යම්කිසි දිසිපින්නාවක් අවශ්‍යයි. අපි යම්කිසි සභාවක කතා කරලා එකමුතු යම්කිසි තීරණයකට ආවට පස්සේ ඒ තීරණය අඩුගානේ දේශපාලන නායකයෝ වශයෙන්වත් අපි ඒක රකින්න ඕනේ. බිස්නස් කමිටියකදී මේ සම්බන්ධව රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ විරෝධයක් තිබුණා. ඒක මිනිත් කළා. විපක්ෂ නායකතුමාගේ අදහස බේවා මිනිත් කළා. නමුත් අපි ලේකම් මණ්ඩලයේ ඔවුන්ගේ අත්දැකීම් මත යොපු ගයිඩ්ලයින්ස් පිළිගත්තා. ඉතින් පිළිගත්තට පස්සේ ඒකට සහභාගී වෙච්ච මන්ත්‍රීවරේ නැවත මෙතන මතු කරනවා කියන්නේ මම හිතන්නේ ඒක එහෙම මේ සභාවක් කරන්න බෑ. ඒක නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අපි 27 කොටම උත්තර දීමේ අරමුණ තමයි අපිට තිබෙන්නේ. ඒ නිසා ලේකම් මණ්ඩලය සකස් කරලා අපි සකස් කරපු දෙයක් නෙමෙයි. මම දුටුවෙත් ඒකේ වෙලාවේ. මුත් අපි ඇඩැප්ට් කළා. අපි ඒ විදිහට යමු. ඔබ ගයන්ත මන්ත්‍රීතුමාට අපි ඒ නිසා ඔබතුමා ඉල්ලා සිටිනවා. දැන් මාත්‍යවරු 3 දෙනෙක්ගේ විවාදය තිබෙනවා කරු කතා නැංගි.